දෛනික ජීවිතයේ රස උද්දාන මතීත අනුව විඳා ගන්නේ කෙසේද යන්න කාමික පැහැදිලි කර දෙන්න කියලා කියනවා. වෙන පිටු ආකාරයි රූපේ ආකාරයි යන කර්මස්ථානයේ විරක්ෂණයට තම බලන හැටි පැහැදිලි කරන්නේ. මේ දෛනික ජීවිතයේදී සියලුම ප්‍රශ්න ඇති වෙන ප්‍රශ්න වලින් අපි දකින්න ඕනේ මෙන්න මේ වැඩය. මේ දෛනික ජීවිතයේදී ප්‍රශ්න ඇති වෙන්න හේතුකාරක වෙන සාමුවක් අපි ගොඩනගාගෙන තියෙනවා අපේ ජීවිතයේ. පවුලේ සාමුවක් තියෙනවා, සමාජයේ තොර සාමුවක් තියෙනවා, මෙහෙම ගොඩනගාගත් එකක් තියෙනවා පොදු. මේ ගොඩනගාගින් තියෙන රාගයේ, ද්වේෂයේ, මෝහයේ මුල් කරගෙන ඒකෙන් විදහාස ලබා ගන්න ක්‍රමය. මේක තමයි ලෞකික රාමුව. රාගයෙන් ආස්වාද විදීමට මඟ පාදා ගැනීම, ඒවාට විරුද්ධ වෙන දේවල් ද්වේෂයෙන් පහර දීලා විසඳුම. මුලාවේ නිසා ඒ හේතන හොදයි කියන නිගමනය. මේ රාගී, ද්වේෂී, මෝහී, අවිද්‍යා නිගමන තමයි ලෝක රාමුව ගොඩනැගිලා තියෙන්නේ. එනිසා අපේ ප්‍රශ්න වල විසඳුම සඳහා අපි හොයාගෙන තියෙන බොහෝ හැම ක්‍රමයක්ම හදාගෙන තියෙනවා. සත්‍යය තුලින් විසඳුම ගන්න නෙවෙයි. ගැටීමක් තුලින් ඒ ගැටීමට හේතුකාරක ධර්මයක් තුලින් විසඳුම ගන්න. එනිසා බුද්ධලයා මැඩපවත්වන ක්‍රම ඒ වගේම නීති රීති පළ පුළුවන් කාර්ය පිළිවිද මෙහෙම ඇති කරගෙන ඒ සමාජයෙන් සම්මත කරගෙන ඒකේ රජයක් කියලා නියම කරගෙන රාජ්‍ය වාස්තිකව දැහැමින් සාධාරණ අපි ජීවත් වෙනවා. රජයේ වගකීම් අපි පිට කරන අසාධාරණකම් වලට කියන රජයේ කර්ම ඉදිරිපත් කරමින් ඒ රජයේ කියන එක හදාගත්තේ ඒ පොදු ජනතාවමයි. ඒ ආගම නීතිමාලාවක් තියෙනවා. යම් කිසි විදිහක මෙබඳු කටයුතු වලට බාර ගන්න පිරිසක් ඉන්නවා නම් දඩුවම් කරපළලා පිරිසක් පත් කරලා හිටන් සේනාවක් කියලා කොටසක් වෙන් කරගන්න රජයේ කොටසක් පත් කරලා අපිව ආරක්ෂා කරන්න සංවිධානයක් ගොඩනගපල්ලා කියලා මූලික වශයෙන් මිනිස්සුම දුන්න අදහස තමයි. රජයේ හමුදාවක් පොලිසියක් ගොඩනගන්න මුල් හේතුව. රජයේ කියලා කිව්වේ පුද්ගලින්ගේම අදහස ක්‍රියාත්මක කරන්න පත් කරගත්ත නායකයෙ ඒ අදහස මුල් කරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න. රාගයට, ද්වේෂයෙන් ගැටීමෙන් පිළිතුරු දෙන්න. අසාධාරණයට ගැටීමෙන් විසඳන්න. හදාගත ක්‍රමනතාවක් තියෙනවා. මෙන්න මේ ක්‍රමනතාව තමයි පුත්තජන ලෝක සත්‍යය ගොඩනගාගෙන තියෙන සැනසුමේ සඳහා ගොඩනගපු රාමු. නිදහසේ ජීවත් වෙන්න, සැනසෙල්ලේ ජීවත් වෙන්න ප්‍රශ්න විසඳ ගන්න ගොඩනගලා තියෙන රාමු ওই જાතිය එක. දැන් ওই જાතිය රාමුක තමයි අපි මුලින් හිටියේ. දැන් මේ ප්‍රශ්න ඇති කරගන්න හේතු වෙච්ච කාරණා බලපුවහම අපිට අත්‍යවශ්‍ය කාරණා බොහොම ටිකයි ඔය අතර තියෙන්නේ. අපි ඇති කරගෙන තියෙන රාමු තුල 90% තියෙන රාගය නිසා ගොඩනගාගත වැඩක් නැති කොටස් වල කටයුතු වලට ගොඩක් ගොඩනගාගත කොටස. ද්වේෂය නිසා මුල් කරගෙන ඒ සඳහා අවශ්‍ය කරන ගොඩනගාගත කොටස. මුලාවෙන් ගොඩනගාගත වැඩ පිළිවෙල කොටස. ඕනෑ කටයුතු 10ක් ඕන කෙනා කරන්න තියෙන කෙනා කටයුතු 100ක වැඩ පිළිවෙලක් හදාගෙන තිනවා. අර අපි සමාජ සාමුවතු නිසා බහු කටයුතු වල බහැලයි. 90% වැඩ කරන නැති දේවල් විශ්දා ගන්න තියෙන ප්‍රශ්න. 10% ජීවත් වෙන තවද තියෙන ප්‍රශ්න ටික තියෙන. මේ ජීවිතේ ගියා. කණ්ඩ ආහාරයක්, ඉන්න තැනක්, ලෙඩට වෙහෙසක්, ඉන්න වස්ත්‍රයක් ඉන්න මේ හතර විතරයි ජීවත් වීම තවදටම සාමීති වෙන්නේ. ඔය නිහඬ ගොඩනගාගෙන තියෙන සියල්ලම රාගය මුල් කරගත්ත, ද්වේෂය මුල් කරගත්ත, මෝහය මුල් කරගත්ත වැඩ පිළිවෙල. නැ බෞද්ධත්වයේ වටේට කෙනෙකුට අවුද්දතේ තේරුම් ගන්න කෙනෙකුට මුල ඉඳලා අර 90% ගොඩනගාගත වැඩක් නැති හරිය වැඩක් නැති අධි වෙන්න පටන් ගන්නවා. අවශ්‍ය වෙන කෙනෙකුට මෙන්න මේ ටික කියලා දකින්න පටන් ගන්නවා. ඔහු ක්‍රමක්‍රමෙන් අනවශ්‍ය වැඩක් නැහැ කියව කොටස වලින් ඈත් වෙලා අත්‍යවශ්‍ය කොටේ සීමාවට වහිනවා. ආහාරයක් නිෂ්පාදනය කරගන්න, ආහාරයක් ලබා ගන්න, ඒකට අවශ්‍ය කරන්න ආව දෙයක් කරගන්න අවශ්‍ය ගොවිතැන එහෙම නැත්නම් හැකි රස්සාවල් එක්ක නිෂ්පාදනය කරන ගන්න දෙයක් තියෙනවා. හැකි රස්සාවක් හරි ඒකට අවශ්‍ය දේ බහිනවා. දැන් අහනවා ඉස්සෙල්ලා තිබිච්ච අදහස් මොනවද? තිබිච්ච තමයි තිබිච්ච ප්‍රශ්න මොනවද? ජීවන විද වැඩි වෙලා තියෙන මොන ප්‍රශ්න වලින්ද? මේ බලාගන්න තමයි ගොඩාක් දේවල් පේනවා. දැන් බලන්න ළමයි දෙන්නක් ඉන්නවා, 3 දෙනෙක් ඉන්නවා. දැන් මේ 3 දෙනා ඉස්කෝලේ යවන්න. අනික අද එකක අඳුමක් ඇඳගෙන ආවම හිටේක නියනේ සාවැඳුමක් ඊළඟ දවසේ සාවැඳුමක්. ඉතින් අපේ ළමයා දෙවෙනි කරන්නේ අපිට පුළුවන්. දැන් කොහොමද ළඳුන් 7-8ක්වත් තියෙන්න ඕනේ අපේ ළමින්ට? අරගොල් දෙක සම සම යවන ඉස්කෝලේ අපේ පුතා යන්නේ. දුප්පත් කියලා පෙන්වගෙන ඉන්න බෑනේ. දැන් සීත උෂ්ණ අහක් ඉන්නේ අදවක් හදින වත්තේ මේ ජීවිත මානසිකත්වයට මොකද වෙලා තියෙන්නේ? ඒ වත්තම කොච්චර එහාට ගිහිලාද? සාගේ මුල් කරගෙන චන්දරාගේ මුල් කරගෙන ධනමදේ කුලමදේ බලමදේ ඔය ඔක්කොම මුල් කරගෙන ඒවා මත් වෙලා අනිකතරා මගේ කා ලොකුර පෙන්නන්න ඕනේ කියලා එක්තරා පිරිසක් ඇඳු ඇඳුමතලා විශේෂ ඇඳුමක් අඳලා සමන් ළම ඉස්කෝලේ යාව. සරේ පුදගෙන ගිරත් දෙන සපත්තු දෙකක් ගිරත් දෙන. ඊට පස්සේ අනික් කෙනා මොකද කරන්නේ? අපේ ළමයි දෙවෙනි කරන්න වෙයි. අපි කොහොම හරි ඉදෙමු සපත්තු දෙකක් අරගෙන. ඊට පස්සේ මොකද කරන්නේ? අරයා ගින සපත්තු දෙක ඊට පස්සේ හොඳ එකක් අරගෙන විශේෂ දැනකින් හදලා. ඒ අපේ දරුවා. කොහෙන්ද දන්නේ? ඒක කියලා. අපි දිහත් දෙමු අපේ ළමයි. දැන් මේ තරගය. දැන් මේ තරගය මොකක්ද? අර සමාජය තුළ කැපී පෙනීමේ තරගය. දැන් බෞද්ධත්වයේ දැනගත්තාම හරයක් නෙවෙයි තරගය ඒක නෙවෙයි කියලා ලකින. පොත්පත් ගත්තත් ඒවත්. ඇඳුම් පැළඳුම් ගත්තත් ඒවත්. ඉස්කෝලේ යවන එක බැලුවත් ඒවත්. සමාජක්‍රමයේ මොකද කරන්නේ? ඔය මත්වෙච්ච ලෝකයේ තුල ඔය තරගකාරී ලෝකයේ තුල අනිකතවලා අපේ අය ලොකු වෙන්න ඕනේ. අනික දෙවෙනි වෙනවා මම පළවෙනි වෙනවා. අත්ත්ුක්කංශල පරවම්බන කියන. තමන් උසස් කරලා පෙන්නමින් අනික පහත් කරන්න කියන මේ මාර ධර්මයේ ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම නිසාම එක්තරා එක්තරා පිටිස් එකතු වෙනවා. තමන්ගේ පෙළ රැක ගන්න, පන්තිය රැක ගන්න. ඊට අවශ්‍ය වැඩ පිළිවෙලක් මේ සමාජයෙදම දියත් කරනවා. එහෙම සතාවක් ඇති කර ගන්න. අනික ඇත්තකල සමව උගන්වන්නේ නැද බෑ අපේ ළමයි. අපේ පැලන්තියේ පන්තියේ ගැලපෙන්නේ. එන ගුරුවරේ කටේ ගෙදෙට ගෙන්න. අපේ අහවල් නෑදෑය එක්කනයි අහවල් ගමේ අධිපතියගේ ඒ ළමයිත් කිය විතරක් ගෙන්නගම අනික නිකන් කොල්ලන්ට පුරුට්ටන්න මෙහෙන්න දෙන්න බෑ. අපි කට්ටිය කියලා ලොකු ගන්නලා දීලා විශේෂයෙන් උගන්න. දැන් මෙහෙම ක්‍රම හදා ගන්න. දැන් ඔහොම හදන එක දැනගත්තට පස්සේ තව කෙනෙක් ව්‍යාපාරික ඉක්මනල කරා. ලොකු අයද ලොකු එකක් හදනවා ඉන්දියාවේ. ඒකේ ගානත් වැඩි සුපර් විහෙත්නියත් වැඩි දාලා නීති රීති ලොකු අයගේ ලබන. අන්තිමට ඒක විශේෂ පුද්ගලින්ද පන්තියක් එක. දැන් මෙන්න මේ වගේ ක්‍රම රටාව හැදිලා හැදිලා ගිහිලා මේක උපරිමයෙන් නැගලා මේ කාලේ ඉන්නවා තියෙන්නේ. ඔය සමාජය තුළ අර කියන මග දෙවෙනි වෙන්න බෑ කියන මාධ්‍ය වුදු. අර ලැබෙන ආදායමින් ජීවත් වෙන හොඳම හැකියාව තියෙද්දි. ඒ වගේ දහගුණයක් ණය වෙලා හරි අර සත්‍යෙ වැදෙමින් සම වෙන්නේ. ඔය ක්‍රමයේ ළඟම ක්‍රමයක් තියෙනවා. සේයමාන සදිසමාන සීනමාන කියන මේ මාන තුනකින් ඔය ටික වෙනවා. ඔගේ සේයමාන කියන්නේ තමයි මම උසස්ම කියලා දගලන්නේ උසස් වෙන. එහෙම බැරි එක උහා සමානයි මම කියන දගල. සදිසමානයි. එහෙම බැරි එක හීනමානීට වැටෙනවා. හීනමානීට වැටෙනට පස්සේ තර ගතිය ඉන්න බෑ නම් මොකද කරන්නේ? ගැටීමකට පත් වෙනවා. ගැටීමෙන් ගැලවීමෙන් පහර ගන්න හදනවා. ඊට පස්සේ පාක්ෂික කොටසක් හදා ගන්නවා කොමියුනිස්ට් හරි මොකක් හරි කියලා. ඒක කවුද ඒක සමසමාජික මොනවා හරි කමන්නේ සම වෙන එක. ඊට පස්සේ අනිකයි දේ වහර ගන්න තමයි බලගමු බලන්නේ ඊර්ෂියා මුල් කරගෙන හදගත්තා නම් හරන්නේ ඒකයි. අනික බිදහල ඉන්න පල්ලේ හදාගන්න. ඔන්න ගැටීමේ මුලක් හදා ගන්න. දැන් මෙහෙම සමාජ කතාවක් වලදී ප්‍රශ්න මතු වෙලා තියෙනවා. යම් දාසික බෞද්ධත්වයට පත් වෙන මේ සත්‍විති මදමානිය කියලා තියෙනවා මානිය මත්වි. ලාභ මානිය, කුල මානිය, ධන මානිය, වර්ණ මානිය ඉනි ඔය ආදී වශයෙන් විවිධාකාර මාන තියෙනවා. මත් වෙන ඒවා. මේ ඔක්කොම මත් වෙන පැත්ත බෞද්ධය අතාරිනවා. ලෝකයා සමග තරඟකාරී විදිහට බහින්නේ නැහැ. තරගී ගන්න ආස්වාදයේ ජයක් හැටියට පිළිගන්නේ නැහැ. ඒක මුලාවකදී වෙන්නා වූ ජයග්‍රාහී වශයෙන් පෙදෙන මුලාවක් කියලා දකිනවා. ලෝකයා නිඳා කළත් එකයි නොකළත් එකයි ධර්මයට අනුකූලව ජීවත් වෙන්න කියන මත්තම වැසතරවත්. ඒ සත්‍යයේ ජය ගැනීමක් වෙනවා කවදාහරි. ඒක තමයි සත්‍යයේ ජය ගන්නවා කියන්නේ. ඉතින් බෞද්ධයාගේ ස්වභාවයේ ලෝකයා වැන්නක් මොනවා කිව්වත් නිඳා කළත් මට කමක් නැහැ. යථාර්ථයේ මාර්ගයෙන් කළ යුත්තේ කොහොමද මේ ධර්මානුකූලව යථාර්ථයෙන් යහපත වෙනද? මං ඒ දෙය කරන්නේ. මං එතන ඉන්නවා. ඔය ක්‍රමයට බහිනවා. ඔය ක්‍රමයට වැහලා තමයි කටයුතු සිද්ධ කරගත්තේ. ඉතින් මහරජා ඔබගේ වංශේ, සාක්‍ය වංශේ, මගේ වංශේ, බුද්ධ වංශේ කියලා බුදුන් වහන්සේ ඉතින් පිටිසි ගාවන්නකොට සුද්ධෝදන හදිරවන්නේ කිව්වේ කෑග් ගහලා මගේ ජාති නැති කරලා මගේ මේ ඔක්කොම නැති කරලා හිතා මගේ නම්බුවල් නැති කරලා මොකද මේ හිඟා කරන්නේ? අපි පරම්පරා අධ්‍යය කරමු දෙයක්ද මේ? ආදිවාසීන් මහා වේගෙන් දාහින් දැවිදැවි ගිහිල්ලා එදා අර සුද්ධෝදන හදිරු බුදුරන් වහන්සේ පිටිසි ගාවන්න ඉලා තිබුණේ. මහරජේ ඔබේ වංශේ මගේ වංශේ නෙමෙයි. මගේ වංශේ බුද්ධ වංශේ. බුද්ධ වංශේ චර්යාව මේක තමයි. දැන් උත්තරයක් දුන්නා. දැන් අන්න ඒ වගේ බුද්ධ වහන්සේ කියන එකට ක්‍රමක්‍රමයෙන් අපි නැඹුරු වෙනවා. යථාර්ථය දැකලාපත්. ඊට පස්සේ වැඩක් නැතුව කරපු සියලු වැඩ පිළිවෙල පැත්තකට යනවා. ලෝකයා කොච්චර ප්‍රියමනාපෙන් අරගත්තා. ඒවට ගනු කරපල. එයා ප්‍රියමනාපේ වැළඳ ගත්තා. අර නිහතමානී චාම් ගතිගුණ වලට නිගරුපල. ඒ ලෝකයාගේ අපවාද එකක්ව ගණන් ගන්න. හත්යේ පිළිදෙම කෙනාගේ ස්වභාවය අපෝක වෙනවා. මෙන්න මෙහෙම කෙනාට ක්‍රමක්‍රමයෙන් මේ දේන ප්‍රශ්න අඩු වෙලා යනවා. අනිකා සමග නව වෙන්න හෝ මගේ ජීවිතය ගත කරනවා නෙමෙයි. අනිකාට උසස් වෙන්න මගේ ජීවිතය ගත කරනවත් නෙමෙයි. අනිකාට පහත් වෙවි බැගෑපත් වෙන්න ජීවිතය ගත කරනවත් නෙමෙයි. ඒ මාන තුනහා වගේ සම්බන්ධයක්. මට ජීවත් වීමේදී යමක් කළ හැකිද? කටයුතු කළ හැකිද? හරේ දැනගෙන තේරුම් අරගෙන ඊට අනුකූල දේ මම කරනවා. එච්චරයි මට අවශ්‍ය වෙන්නේ. ප්‍රයෝජන සඳහා යමක් පරිහරණය කළ යුතුද? ඒ සඳහා විතරයි මගේ සීමාව. මෙන්න මේ ආකාරයෙන් නිගමනය කරගත්තාම ක්‍රමක්‍රමයෙන් මේ ප්‍රශ්න අඩු වෙලා යනවා. ඊට පස්සේ අර වැඩි රැති ජීවන ඉදම බැලලා නිකම්ම දන්නේ නැවෙනි. බොහෝ සුළු ජීවන ඉදමයි අන්තිමට බලන්න. ගත්ත කඩිය හොඳටම තියෙනවා. ඊට පස්සේ බලන අවශ්‍ය දේ. දැන් මෙහෙම ක්‍රම හතාවක් තියෙනවා. ඒ ක්‍රම හතාව තමයි අපි ක්‍රමානුකූලව තේරුම් අරගන්න ඕනේ. දැන් මේ ක්‍රම හතාව දැනගත්ත ඉස්සර හිටපු බුද්ධර ශාස්ත්‍රීයකත් හිටපු බෞද්ධයින්ගේ තිවිච්ච ගෙවල් දරවල් අදිදී නෑ ගෙවල් දරවල් වාගේ නෑ එකක්වත්. අතිවාරම හොයලා බැලුවොත් එහෙම ඒ අය අතිවාරම කද දකින්නේ නෑ කොහෙවත්. හෝඩි ගානක් එන විහිදියක්. හිරවුවත් උපෙන් සාධකක් තියෙන. කොහෙද ඉඳලා තියෙන කියලා බලුවහම අතිවාරමකවත් නෑ. මෙහෙම ගෙවල් නෑ. මොනවද ඉඳලා තියෙන්නේ? කටු වැඩි වැලවලු ඉඳලා තියෙන්නේ. කටු වැඩි විද්දේ. ගොම ගාගෙන පොල් අතු කලි. ඉලෝක හරි මොනවා හරි ඒලා අවුත් දෙයක් එවිලාගෙන බටාතු බටකොල හරි එවිලා. ඉඳලා තියෙන්නේ ඔහොම මේ. හැබැයි මිනිස් හිතාගත්තු ලෝක සම්මතයේ හැටියට බැලුවොත් හරි දිරිඳු සමාජය. ආධ්‍යාත්මයෙන් බැලුවොත් බොහෝම අකම්ම මනසක් ඇති මහා ප්‍රඥාවෙන් යථාර්ථය දකින පිළිඳු සමාජය. සුජාතිකම සමාජය. යන්නේ ඒක යථාර්ථය කියන්නේ ඔය යථාර්ථය නැති වෙලා කිව්වම පල ගැති ආක්‍රමණ සිද්ධ වුණාට පස්සේ අර දහම් මාධ්‍ය වැහිලා ගියා. ඒකයි සිද්ධ වෙන්නේ.